ගරු නිරෝෂන් පෙරරෑමත්තුමා.
ගරු මූලාසන මන්ත්‍රීතුමනි, ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ව්‍යුත්ත කරමින් අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනය අද විවාදයට මට සහභාගිවීමට අවස්ථාවක් දීම ගැන. විශේෂයෙන්ම මට කියන්න තියෙන්නේ ගරු මගේ මිත්‍ර ඒ වගේම උගත් ශෙහාන් සේමසිංහ අපේ තරුණ මන්ත්‍රීතුමාට, එතුමා අද කතා කරේ එතුමාට පහුගිය ආණ්ඩුවේ හුඟක් දේවල් අමතක වෙලා, විශේෂයෙන්ම අපිට මතකයි එතුමා තෙල්මිල මහා හඬින් කතා කරනකොට එදා තෙල්මිල අඩු කරන්න කියලා සාධාරණ ලෙස හලාවත උද්ඝෝෂණය කරපු ධීවරයන්ට ඒ ආණ්ඩුවෙන් කොහොමද උත්තර දුන්නේ කියලා. එදා උණ්ඩෙන් තමයි උත්තර දීලා එදා අධිකරණ නියෝගයක් දුන්නා තෙල්මිල අඩු කරන්න කියලා. ඒවා සත පහකට ගණන් ගන්න නැතුව ජනතාවට තෙල්මිල කොයි විදිහටද දුන්නේ කියලා මං හිතන්නේ ජනතාව තාමත් මතක තියෙනවායි කියලා අපි තරයේ විශ්වාස කරනවා. ඒ හින්දා ජනවාරි 8 වෙනිදා 2015 මේ නව ආණ්ඩුව ඇවිල්ලා තමයි තෙල්මිල දැනෙන පරිදි මේ රටේ ජනතාවට අඩු කරලා දුන්නේ. ඒක ජනතාව තාමත් භුක්ති විඳිනවා. යම් යම් අවස්ථාවල ලෝක වෙළඳ පොලේ තෙල්මිල වැඩි වෙනවා. ඒ වැඩිවීමත් සමගම අපිට යම් යම් සංශෝධන කරන්න සිද්ධ වෙයි. නමුත් කිසිසේත්ම එදා මහින්ද රාජපක්ෂ දුන්න තෙල්මිල නම් ආයමත් අපි දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ හින්දා ඒක ගැනත් අපි මතක් කරනවා. ඒ වගේම අපේ මන්ත්‍රීතුමා මතක් කරා මේ තානාධිපති වරුන් මේ පංගුවක් තැන්වල අපි යවල නැහැ කියලා. නමුත් අපිට මතකයි එදා මහින්ද රාජපක්ෂ ඒ රජයෙන් තානාධිපතිවරුන්ට කොහොමද සැලකුවේ කියලා. එදා සජින් වාස් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ක්‍රිස්නෝනිස්ට ගැහුවේ කැරකිලා වැටෙන්න ගැහුවේ. එතකොට ඒ වගේ සලකපු ඒවා අද ඒවා වෙන්නේ නැහැ. අද ජාත්‍යන්තරයෙන් අද ශ්‍රී ලංකාවට හොඳ නමක් තියෙනවා. එදා කොන්වෙච්ච රට අද අභිමාණයෙන් ඕනම තැනකට ගිහිල්ලා අපිට ශ්‍රී ලංකාව කියලා කියලා අපිට ඕනම දෙයක් කරගන්න පුළුවන් වාතාවරණයක් හදලා දුන්නේ මේ වත්මන් රජෙන් බව මම මතක් කරලා දෙනවා. ඒ වගේම 100%ක වර්ධන වේගයක් ගැන කිව්වා. මන් නම් දන්නේ නැහැ කොහෙන්ද ඒක ආවේ කියලා. අන්තිම කාර්තුවේ රජය බාර දෙනකොට 2015 2014 පස්සේ වර්ධන වේගය තිබුණේ 5%ක අඩුවෙන් මහින්ද රාජපක්ෂ රජය යටතේ. ඒ හින්දා අපි දැක්කා එදා ණය අරගෙන තමන්ගේ ගජ මිතුරු ආර්ථිකය මේ රටේ ව්‍යාප්ත කරලා තමන්ගේ දේශපාලන මිතුරන් පෝසතුන් බවට පත් කරලා අනිත් ජනතාව දුප්පතුන් කරපු ආර්ථික ක්‍රමය අපි වෙනස් කළා. අපි එදා අපනයනය කඩාගෙන වැටිලා අපිට ණය ගෙවා ගන්න බැරුව තිබුණ ආර්ථිකය අපි බොහොම අමාරුවෙන් අද වෙනකොට අපි ඒක කළමනාකරණය කරලා අපි අද ඉස්සරහට ගෙනියලා අද වාර්තාගත අපනයනයක් අද මේ රටේ අපි ස්ථාපිත කරලා තියෙනවා. ඒ වගේම අපි පිළිගන්නවා අපි රජයක් හැටියට අපි පොරොන්දු සියලු දේම අපිට කරන්න බැරුව ගියයි කියලා. ඔව්, අපි අපේ ශෙහාන් සේමසිංහ මන්ත්‍රීතුමා කිව්ව ආකාරයට අපි පොරොන්දු පරිදි අපි සිතූ පරිදි අපිට දුප්පත්කම පංගුවක් වෙලාවට තුරන් කරන්න බැරුව ගියා. මොකද ඒක උනේ පංගුවක් වෙලාවට ජනවාරි 8 වෙනිදා 2015 ඒ යහපාලන සංකල්පය විශේෂයෙන්ම විශ්වාස කරන්න නැති පුද්ගලයෝ මේ ආණ්ඩුව තුළට රිංගාගෙන තිබුණා. එදා අපිට විරුද්ධව වැඩ කර ජනාධිපතිතුමාව පරද්දන්න වැඩ කර එස්.පී. දිසානායක ඇමතිතුමා මේ ආණ්ඩුවට රිංගගෙන සමෘද්ධි ඇමතිකම අරගෙන එතුමා කරපු හානිය අද වෙනකොට මුළු රටම දන්නවා. එදා සමෘද්ධි අමාත්‍යංශය චන්ද මැසිමක් කියලා තමයි මේ රටේ හැඳින්වුවේ. එදා දුප්පත්කම තුරන් කරනවට වඩා දුප්පත්කම ඇති කරලා ඒ දුප්පත් අහිංසක මිනිසුන්ව දේශපාලන වශයෙන් හිර කරලා ඒ දේශපාලන වශයෙන් හිර කරපු ඒ ජනතාවගේ ඡන්ද ටික කොල්ලකාගෙන එදා මැතිවරණ දිනීමේ ක්‍රමයක් තමයි ඔය සමුද්දේ අමාත්‍යංශයෙන් එදා SP දිසානායක ඇමතිතුමා ක්‍රියාත්මක කරේ. එදා ඒ SP දිසානායක මැතිතුමා එය ක්‍රියාත්මක කරපු වැඩසටහන් වලින් කී දෙනෙක් ওই දුප්පත්කමෙන් එළියට ආවද කියලා සංඛ්‍යාලේඛන වලින්ම පෙනේ. අපිට මේ පහුගියදා හම්බුණු රජමාලිගා මොන දේවල් වලින්ද මොන ව්‍යාපෘති වලින්ද මොන සම්පත් වලින්ද ඒවා ඉදිකරුවේ කියලා අද එළියට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ හින්දා විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕනේ සමෘද්ධි අමාත්‍යංශය කියන්නේ මේ රටේ ජනතාව දුගී දුප්පත්භාවයෙන් එළියට ගෙන යන්න ඕන අමාත්‍යංශයක්. ඒක ජනතාව තවත් දුප්පත් කරලා ජනතාවට සොච්චමත් දීලා ජනතාව ඒක ඇතුලේ තියාගෙන දේශපාලන ව්‍යාපාරයක් ඒකෙන් ක්‍රියාත්මක කරනවා නම් අපි ඒක තරේ විරුද්ධයි. ඒ වගේම සමෘද්ධි බැංකුව. ඇයි මොකද සමෘද්ධි බැංකුවට මේ රටේ අනිත් මූල්‍ය නීති අනුව ක්‍රියාත්මක කරන්න බැරි? ඒක වෙනම විශේෂ ස්ථානයක්ද සමෘද්ධි බැංකුව කියන්නේ? සමෘද්ධි බැංකුව අනිත් සියලුම බැංකු වලට මේ රටේ එක නීතියකුත් ඒ බැංකුවට වෙන නීතියකුත් තියන්න බෑ. ඉතින් ඒ හින්දා අපි විශේෂයෙන්ම ඒ පිළිබඳ පරීක්ෂණයක් කරලා ඒ වරදකාරු සියලු දෙනාටම දඬුවම් කරන්නට අපි ඉදිරියේදී ක්‍රියා කරනවා. විශේෂයෙන්ම අපි මතක් කරනවා මේ සමෘද්ධි වැඩසටහන තුලින් මේ අවුරුද්දේදී ඒ වෙන් කරපු මුදලට වඩා විශාල මුදලක් දැන් වෙනකොට එතුමා ඒ පැත්තට පයින්ඩ් ඉස්සලා වියදම් කරලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ හින්දා අපි දන්නවා යම් යම් අරමුණු කෙරෙහි යම් යම් අගමැති සිහින කෙරෙහි තියාගෙන මේ පැත්තේ ඉඳගෙන වැඩ කරලා ඒව හරියන්නේ නැතු ගියාට මේ පැත්තේ ඉඳ බැරුවෙන්ට පැන්නා. නමුත් අපි විශේෂයෙන්ම මතක් කරලා දෙනවා මේ යහපාලනය කියන සංකල්පය අපි එදා ජනවාරි 8 වෙනිදා 2015 දී ඉතාම අමාරුවෙන් ඉතාම අභියෝගයක් සහිතව අපි එදා විපක්ෂයේ ඉන්නකොට සියලුම බලවේග එකතු කරගෙන තමයි ඒක ජයග්‍රහණය කරේ. පංගුවක් කට්ටියේ සටනදී හිටියේ නැහැ. පංගුවක් කට්ටිය ඒ සටන කරනකොට අනිත් පැත්තේ හිටියේ. නමුත් ඒ ජයග්‍රහණය පස්සේ ඒ ඇමතිකම් වරප්‍රසාද ගන්නට මේ පැත්තට පැනලා ආයමත් ගියා අනිත් පැත්තට. ඒක හරියන්නේ නැතුකොට. ඒක තමයි තව ඉන්නවා. තව ඉන්නවා නම් මම කියනවා කරුණා කරලා තව ඉන්නවා නම් යන්න කියලා. එච්චර තමයි මට කියන්න තියෙන්නේ. තමන්ගේ හිතේ ඒ සංකල්ප නැත්තම් ඒ ප්‍රතිපත්ති වලට ඒගොල්ලන් එකග නැත්තම් හුදෙක් කාලේ කල්මර්මර ඉන්නවා නම් තව ජනාධිපති ඡන්දයක් ලං වෙනකන් ඉන්නවා නම් කරුණා කරලා ගිහිල්ලා අපි මූණට මූණ සටන් කරමු. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් අපේ ප්‍රතිපත්ති වෙනස්. අපි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නිදහස ස්ථාපිත කරලා තියෙනවා. එදා ඒකාධිපති වාදයෙන් මේ රටේ සමාජය හිර කරගෙන මිරිකගෙන ජනතාවට අදහසක්වත් ප්‍රකාශ කරන්නට බැරි වෙලාවක තමයි ඒ අපි අලුත් පොදු අපේක්ෂකයෙක්ව ගෙනෙල්ලා ඒ නිදහස අපි අරන් දුන්නේ. ඒක මං හිතන්නේ අපි සාර්ථක වුණා. කාටවත් ඒක නෑ කියන්න බෑ. එදා ජාතින් වශයෙන් ආගම් වශයෙන් අපේ සමාජය බෙදීමකට ලක් කරලා අපේ සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කරන්නට ඒ වගේම අනිත් සියලුම සමාජ විනාශකාරී දේවල් අපි එදා පැතිරෙමින් තිබුණ යුගයක තමයි අපි ඒ සටන කරේ. ඉතින් ඒ හින්දා අපි විශේෂයෙන්ම අපි අපේ රටේ ආදරණීය ජනතාවට කියනවා අපි සටනේ ප්‍රධාන කරුණු අපි ජයග්‍රහණය කරා. අපිට බොහෝ කරුණු තව ඉදිරියට ගෙනියන්න තියෙනවා. ඒ හින්දා විශේෂයෙන්ම අපි ශක්තිමත් ලෙස අපි අලුත් මාවතක අපි ගමන් කරන්න ඕනේ. ඒ වගේම අපි විශේෂයෙන්ම ආර්ථික වශයෙන් අපි විශාල ණයබරකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. අපි ඒක විටින් විට කිව්වත් අපි පංගුවක් වෙලාවට ඒ ණය හරි හැටියට කල්මනාකරණය කරලා විශේෂයෙන්ම අපේ දුගී දුප්පත් ජනතාවට ඒකේ බර යන්නේ නැති විදියට අපිට වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මක කරන්න ඕනේ කියන ඒ යෝජනාව මම මේ අවස්ථාවේදී ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම සමෘද්ධිය වගේ වැඩසටහන් අපේ දුගී දුප්පත් භාවයෙන් පෙළෙන ජනතාව මුදා ගැනීම සඳහා අපි නැවතත් අලුත් මූණුවරකින් ක්‍රියාත්මක කර යුතුයි. ඒ වගේම අපි විශේෂයෙන්ම යටිතල පහසුකම් සහ අධ්‍යාපනය ඒ වගේම සෞඛ්‍ය ඒ වගේම රැකී රක්ෂා වැනි විශේෂයෙන්ම ජනතාව අද අපේක්ෂා කරන දේවල් අපි මේ රටේ ණයබර වැඩි කරන්න නැතුව ඒ වගේම ආර්ථිකය ඉතාම ශක්තිමත් කිරීම සඳහා ඒ සංකල්ප ඔස්සේ අපි ක්‍රියාත්මක කර යුතුයි. අද ගෝලීය ආර්ථිකයක් තියෙනවා. ඒ ගෝලීය ආර්ථිකය තුල අපි කුඩා රටක් හැටියට අපි ගෝලීය ආර්ථිකය සමග බද්ධ වෙන්න ඕනේ කියන අදහස අපි සියලු දෙනාම ඉන්නවා. නමුත් ඒ බද්ධ වීමේදී අපි පුංචි රටක් හැටියට අපේ ඊටාම අඩු ජනගහනයක් තියෙන රටක් හැටියට අපි ඊටාම පරීක්ෂාකාරීව අපි ඒ ගෝලීය ආර්ථිකයට බද්ධ විය යුතුයි. අපේ ආර්ථිකය විනාශ නොකර අපේ ආර්ථිකය කාර්යක්ෂම කරලා ඒ කාර්යක්ෂමතාවය තුලින් ඒ තරඟකාරීත්වය ඇති කරලා අපිට ඒ ගෝලීය ආර්ථිකයේ තියෙන අනිත් රටවල් එක්ක තරඟ කරලා ඉස්සරහට ගිහිල්ලා අපිට විශාල සම්පත් ප්‍රමාණයක් මේ රටට ගේන්න පුළුවන් වෙනවා. ඒ විශාල සම්පත් ප්‍රමාණයක් අපේ අපනයනය තුලින් ඒ වගේම සේවා ආර්ථිකය තුලින් නැත්නම් සංචාරක කර්මාන්තය තුලින් මේ රටට එනකොට මේ රටේ ඒ ආදායම සාධාරණ ලෙස අපේ ජනතාව අතරේ ඒ ජනතාව අපේක්ෂා කරන අන්දමට බෙදී යෑමේ ක්‍රමයක් තියෙන්න ඕනේ. ඒක තමයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා වරද්දගත්තේ. එතුමාගේ වටේ ඉන්නු කීප දෙනෙක් විතරයි මේ රටේ ආර්ථිකයේ ප්‍රයෝජනය ගන්න පුළුවන් උනේ. එතුමාගේ වටේ හිටපු කීප දෙනෙක්ට විතරයි ඕගලන් සංඛ්‍යාලේඛන බැලුවොත් මේ රටේ ආර්ථිකයෙන් පෝසතුම් බවට පත් වෙලා කෝටි ප්‍රකෝටි පුද්ගලයන් බවට පත් උනේ කීප දෙනයි. නමුත් මේ රටේ සමාජ සාධාරණයක් තියෙන්න ඕනේ. මේ රටේ තමන්ගේ හැකියාවෙන්, තමන්ගේ උනන්දුවෙන්, තමන්ගේ මහන්සියෙන් මේ ආර්ථිකය තුලින් නිලධාරින්ට, දේශපාලඥයන්ට යට වෙන්නේ නැතුව මේ ආර්ථික ක්‍රමය තුලින් ඉස්සරහට යන්න පුළුවන් තත්වයක් අපි නිර්මාණය කරන්න ඕනේ. තාම ඒක නිර්මාණය වෙලා නැහැ. ද අපි දැක්ක පහුගිය කාලේ මේ නිලධාරින් අල්ලස් ගන්න යනකොට අහු වුණා. ඒක නීතිය ක්‍රියාත්මක වුණා. මහ බැංකුව නීතිය ක්‍රියාත්මක වුණා. නමුත් පහුගිය මහින්ද රාජපක්ෂ රජයේ ඒව ක්‍රියාත්මක වුණාද කියලා අපි ජනතාවගෙන් ඉතාම ඕනෑකමින් අහනවා. ඒක තමයි මේ රජය සහ පහුගිය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජයේ වෙනස. ඉතින් ඒ හින්දා අපි අත්ත වශයෙන්ම මේ රටට අලුත් මාර්ගයක් පෙන්වා දුන්නා. ඒකේ අඩුපාඩු ඇති විශේෂයෙන්ම ක්‍රියාත්මක කිරීමේදී. නමුත් අපි ඒ අඩුපාඩු හදාගෙන අපි ඉස්සරහට යන්න ඕනේ මේ මාර්ගේ. මේ මාර්ගයෙන් වෙනස් වෙලා ආයමත් නැවත ඒකාධිපති වාදයකට අපි යනවනම්, නැවත ගජමිතුරු ආර්ථිකයට යනවනම්, නැවත අපේ දුප්පත් ජනතාව සමෘද්ධිය වැනි දේවල් වල හිර කරගෙන දේශපාලන හිරකාරයෝ වශයෙන් ඒගොල්ලන්ගේ ඡන්දය අරගෙන ඉස්සරහට යන රටක් අපිට ආයමත් නිර්මාණය කරන්න බෑ. නැවතත් ආගම්වාදී ජාතිවාදී ගැටුම් ඇවිලිලා අපේ ගම්බිම් විනාශ වෙන, ඒ වගේම ලෝකේ කොන් වෙන රටක් හැටියට අපිට ආයමත් පිටිපස්සට යන්න බෑ. ඉතින් ඒ හින්දා විශේෂයෙන්ම අපි මතක් කරලා දෙනවා මේ වැඩපිළිවෙල අපි සාර්ථක කර ගැනීම සඳහා සියලුම විපක්ෂයේ බලවේග එකතු විය යුතුයි. පංගුවක් වෙලාවට අපිට යම් යම් ආර්ථික කාරණා නැත්නම් සමාජීය කාරණා වශයෙන් අපිට වෙනස්කම් තියෙන්න පුළුවන්. පංගුවක් වෙලාවට අපි මූලධර්ම එක වුණාට පංගුවක් වෙලාවට ක්‍රියාත්මක කිරීමේදී වෙනස්කම් තියෙන්න පුළුවන්. නමුත් ඒවා අපි සාකච්ඡා මාර්ගයෙන් විසඳගෙන යෑම ඉතාම වැදගත්. මොකද එහෙම නැති වුණොත්
රැමැතුමා කාලය අවසන්.
එහෙම නැති වුණොත් වෙන්නේ නැවතත් මේ රටේ ඒකාධිපති වාදයක් ආයමත් එන එක වළක්වන්න බෑ. ආයමත් මේ සංකල්පය අසාර්ථක වුණොත් ජනතාව පංගුවක් වෙලාවට ඒකාධිපතියෙකුත් කමන්නේ නැයි කියන තත්වයට අපි තල්ලු කරන්න හොඳ නෑ. ඒක විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමාටත් ගරු අග්‍රාමාත්‍යතුමාටත් සියලුම පක්ෂ නායකයන්ටත් මතක් කර දීමෙන් මම කතාව අවසන් කරනවා.
ස්තුතියි ගරු අනුර කුමාර දිසානායක සංවිධායකතුමා. ඊට කලින් සයන් සේමසිංහ ගරු මන්තුමා මුලසුන ගන්න.
ගරු මූලාසනීන මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන්කොට නව සැසිවාරය ආරම්භ කරමින් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද කතාව ප්‍රකාශනය පිළිබඳව මේ විවාදය පැවැත්වෙන වෙලාවේදී ඒ පිළිබඳ යම් කරුණු කීපයක් අපේ පැත්තෙන් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට බෙහින්ම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මට පෙර කතා කරපු ගරු ඇමත්තුමා නිකන් ඉතාව හොඳින් තහනම් වචනේ පාවිච්චි නොකොට කතාව කරන්න දක්ෂ වුණා කියන එක තමයි මට තේරෙන්නේ. ඉගෙන හො කිසි තැනක ජනාධිපතිතුමාගේ ප්‍රකාශය පිළිබඳව ඔය ප්‍රකාශය කියන සඳහනක් නොකොට ඉතාමත් ප්‍රවේසම් කාර්ය ලෙස කතා කරන්න දක්ෂ වුණ බවත් තමයි පෙන්නුම් කරන්නේ. මේකම තමයි මේ ආණ්ඩු මුහුණ දී තිබෙන අර්බුදයේ ප්‍රධානම ජාති ලක්ෂණය. දැන් ගරු මන්ත්‍රීතුමනි, 2015 ජනවාරි මාසේ 8 වෙනිදා ඒ මොහොතේදී කිරීමට තිබුණු අපහසුම කාර්යය තමයි ඒ පැවති පාලනේ බිඳවැට්ටීම. ඔවුන් සතුව අසීමිත ධනස්කන්ධයක් තිබුණා, අසීමිත මාධ්‍ය බලයක් තිබුණා, අසීමිත මැර කණ්ඩායම දොමින් තිබුණා, තමන්ට අවශ්‍ය විදිහට පොලිසිය හමුදාව මැතිවරණ ව්‍යාපාරවලට යොදවමින් තිබුණා. මහා බියජනක දේශපාලනයක් මතුවී තිබුණා. හැබැයි ජනවාරි මාසේ 8 වෙනිදා ඒ ඉතාමත් දේශපාලනික වශයෙන් විනාශකාරී සහ මහා බලයක් සහිත ඒ බලකඳවුර මේ රටේ පුරවැසියන් ඉදිරියට ඇවිල්ලා බිඳවැට්ටුවා. ඒ බිඳවැට්ටුවාට පසුව රට ඉදිරියට ගෙන යාමේ සුක්කානම රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ලෙසත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ලෙසත් පැවරුණා. හැබැයි ඒ බිඳවට්ටන ලද අතිශය අධිපතිවාදී දේශපාලනය පරාජයට පත් කරත් තමුන්නාන්සේලා මේ රට යළි ගොඩ නගණ්ඩ අසමත් වී තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහත්මගේ ප්‍රකාශයේ මුළු අවුරුදු 3ම ඉතිහාසය සම්පින්න කරලා ගත්තොත් ඒ ඉතා හොඳින් පෙන්නුම් කරමින් තිබෙන්නේ මේ අවුරුදු 3 ඉතාම නිස්කාර ලෙස ගත වූ අවුරුදු 3. සමහර දේවල් තියෙනවා ගරු මන්ත්‍රීතුමනි, නිස්කාර ලෙස ගත වුණත් ඒ තිබෙන තත්ත්ව ඒ ආකාරයෙන්ම රැකෙනවා. හැබැයි මේ නිස්කාරණ කාලය ගත වෙමින් තිබෙන්නේ තිබුණු තත්ත්වයක් තව තවත් අර්බුදයට පත් කරමින්. ඒ නිසා පසුගිය අවුරුදු 3ක කාල පරිච්ඡේදය දිසා ඉතා හොඳින් බැලුවොත් ඉතාමත් අසාර්ථක ජනතාවට දෙන ලද එකඟතාවය මුළුමනින්ම බිඳවට්ටන ලද, ඉතාමත් වේගයෙන් ජනතාවගේ අප්‍රසාදයට ලක්වන ලද අසාර්ථකම් පාලනය තමයි මෛත්‍රී රනිල් හවුල් පාලනය. ලංකා මෑත ඉතිහාසයේ ගොඩනැගෙන නම් ආණ්ඩුවක් ඉතා කෙටි කාලයක් ඇතුළත මෙවැනි අප්‍රසාදයකට මෙවැනි ජනතාවගේ දෝෂාරෝපණ ලක්වුණු පාලනයක් මේ රටේ තිබුණේ නැහැ මතක තබාගන්න. මා හිතනවා අග්‍රාමාත්‍යවරයාත් ජනාධිපතිවරයාත් සැබවින්ම තමන්ට මේ රටේ ජනතාව ලබා දෙන දී තිබූ වගකීම මුළුමනින්ම අමතක කොට තමන්ගේ බල සූදුවකට අවතීර්ණ වුණා. ඒක මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ කතාවෙත් කියනවා අභ්‍යන්තර බල තරගයක් තිබුණා කියලා. මේ බල තරගය මොකක් වෙනුවෙන්ද? අග්‍රාමාත්‍යවරයා හෝ ජනාධිපතිවරයා අතර, ජනාධිපතිවරයාගේ කැබිනට් මණ්ඩලයේ සමාජිකයන් සහ අග්‍රාමාත්‍යවරයාගේ කැබිනට් මණ්ඩලයේ සමාජිකයන් අතර බල ගැටුමක් තිබුණා. අද තමුන්නාංශය ප්‍රකාශ කරා එස්.පී. සානායක අමාත්‍යවරයා සමෘද්ධි අමාත්‍යංශයේ මේ ආකාරය පිළිබඳව. හැබැයි ඒක අද කියන්නේ එළියට ආපු නිසා. නැත්තම් කියන්නේ තව ඇතුලේ ඕන තරම් ඉන්නවා කියන්නේ තමුන්නාංශලා කවදා හරි කටහරි ඒගොල්ලෝ එළියට ආපුවාම. මේක ඇත්ත කතාව. එනිසා තමුන්නාංශලා මේ අවුරුදු 3ම ගත කරේ එකිනෙකා පරයා යන බල තරඟයක් මේ ආණ්ඩු තුල තිබුණා. ඒ බල තරඟේ කිසි තැනක තිබුණේ නැහැ ජනතාවගේ ජීවිතයත් ආර්ථික ඉදිරියට ගෙන යාමත් ජාතික සමගිය ගොඩනැගීමත් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තහවුරු කිරීම දිශාවෙන් නෙවෙයි තමුන්නාංශලගේ බල තරඟේ මුඛ්‍ය පරමාර්ථය බවට පත් වී තිබුණේ එක් අයෙක් යටකොට තව අයෙක් වෙත බලය අත්පත් කර ගැනීම සඳහා දරන ප්‍රයත්නය. මේ අවුරුදු 3 කාල පරිච්ඡේදය ගත වුණේ ඒ ආකාරයෙන්මයි. හැබැයි අවුරුදු 3 අවසන් වෙනකොට මොකද සිදුවී තිබෙන්නේ? අවුරුදු 3 අවසන් වන විටදී බල තරඟයේ යෙදුණු කඳවුරු දෙකම ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණු කඳවුරු ඇතුළේම අර්බුද නිර්මාණය වෙච්ච තත්ත්වයක් අද ඇති වී තිබෙනවා. මෑත කාලේ එක්සත් ජාතික පක්ෂ අග්‍රාමාත්‍යවරයාත් ඔහුගේ පක්ෂයත් ඔහුගේ පක්ෂ කණ්ඩායම පාර්ලිමේන්තු ආණ්ඩුව කණ්ඩායම ආණ්ඩු මන්ත්‍රීවරු හැසිරෙන්නේ කුමක් වෙනුවෙන්ද? මේ මන්ත්‍රීවරු ගිහලා තමන්ගේ ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රශ්න විසඳනවද? අමාත්‍යවරයා ගිහලා අමාත්‍යංශය මෙහෙමනවද? නෑ. අදත් තියෙන්නේ එක්සත් ජාතික පක්ෂ ඇතුලේ තමන්ගේ බලය තහවුරු කර ගැනීම වෙනුවෙන් අමාත්‍ය ධූරයක් නැති මන්ත්‍රීවරයා නියෝජ්‍ය අමාත්‍ය ධූරයක් ලබා ගන්න,
නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් නැති කෙනා රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලබා ගන්න, රාජ්‍ය අමාත්‍ය ධුරයක් තියෙන කෙනා ඇමති ධුරයක් ලබා ගන්න, උපනායකයා නියෝජ්‍ය නායකකම ලබා ගන්න, නියෝජ්‍ය නායකයා තනි නියෝජ්‍ය නායකකම තියා ගන්න, කොහෙවත් නැති තනතුරු හදන්න ජනතාවගේ ප්‍රශ්නද? තමුන්වහන්සේලා මේ මුළු කාලයම වැය කරමින් තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂය අතරේ තමුන්වහන්සේලාගේ අර්බුද විශ්වාස ගැනීම වෙනුවෙන්. සමුළු පවත්වනවද? සාකච්ඡා පවත්වනවද? විවිධ ගනුදෙනු සිද්ධ වෙනවද? අමාත්‍ය ධුර වෙනස් කිරීම සිද්ධ වෙනවද? නැවත යලුතෙන් අලුතෙන් අමාත්‍ය ධුර හදනවද? මේ එකක්වත් මේ රටේ ජනතාවගේ වුමනාවන් පිළිබඳ හෝ ජනතාවගේ අවශ්‍යතාවයන් කේන්ද්‍ර කරගෙන ගොඩනගෙන සාකච්ඡාවක් නෙමෙයි තමුන්වහන්සේලාගේ පක්ෂ අර්බුදේ. එඳ මේ බලතරඟයේ විසින් කිසියෙකුට ජයග්‍රහණ ගෙනත් දුන්නේ නැහැ. එක පැත්තක එක්සත් ජාතික පක්ෂය තමන්ගේ පක්ෂ ඉතිහාසයේ ඇති වී තිබෙන දැවැන්තම අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. ගරු මන්ත්‍රීතුමනි, අපි දැකලා තිබෙනවා ඉස්සර පක්ෂවල කැරලි ගැහුවේ ප්‍රේමදාස මහත්තයට එරෙහිව කැරලි ගැහුවේ ලලිත් ගාමිණීලා. සිරිමා බණ්ඩාරනායක මැතිරියට එරෙහිව කැරලි ගැහුවේ මෛත්‍රීපාල සිරිසේන මෛත්‍රීපාල සේනානායක අනුර බණ්ඩාරනායකලා. මේකෝලන් මේ රනිල් වික්‍රමසිංහ එරෙහි කැරලි ගන්න කවුද? කවුද? මේ මම කියන්නේ නම් එතුමලත් මන්ත්‍රීතුමාලා නිසා. කවුද? සෑයින් පෙන්නු කරන්න අර කවරක්වත් නෙවෙයි. තමුන්නාසලගේ පක්ෂය අතිශය දැවැන්ත අර්බුදයට ලක් වුණා මොකක් කාලයකටද? ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ආණ්ඩු බලයක් ඔබ වුණ පක්ෂය. ගරු කතානායකතුමනි, මේ රටේ පක්ෂවල අර්බුද මතුවී තිබෙනවා සභාපතිතුමනි, මන්ත්‍රීතුමනි. ඒ අර්බුද හැම වෙලාවකදී මතුවලා තිබෙන්නේ ආන් පක්ෂ විපක්ෂ ඉන්න වෙලාවේදී. සිරිමා බණ්ඩාරනායක මැතිනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අර්බුද ගණනාවක් මතුණා. ඒ විපක්ෂ ඉන්න වෙලාවේ එක්සත් ජාතික පක්ෂ පහුගිය කාලේ අර්බුද ගණනාවක් මතුණා විපක්ෂ ඉන්න වෙලාවේ. හැබැයි පළවෙනි වතාවට ආණ්ඩුවක් ඇතුලේ පක්ෂයක් මේවා ගන්න බැරි තරමට අර්බුදේ මතුනේ මොකද්ද? මේ අර්බුදේ පතුලේ තිබෙන ගරු මන්ත්‍රීතුමනි, ජනතාවගේ මේ පාලනය ඔබ වුණ කණ්ඩායම මොනතරම් දුරට ප්‍රතික්ෂේප වී කියනවද කරුණ තමයි මේ අර්බුදේ පතුලේ තිබෙන්නේ. තමුන්නාසලා ජනතාව එකඟ නම්, ජනතාවගේ කැමැත්ත තිබෙනවා නම්, ජනතාව බහුතර ප්‍රමාණය තමුන්නාසලා අනුමත කරනවා නම් මේ ගැටුම් කිසිවක් පැන නගින්නේ නැහැ. මේ ගැටුම් වලින් පෙන්නුම් කරන්නේ තමුන්නාසලා අර්බුදයට ලක්කට තිබෙනවා. තමුන්නාසලා පාර්ශ්වය විතරක් නෙවෙයි, මෛත්‍රීපාල සිරිසේන මහත්මගේ පාර්ශ්වය. මම විශේෂයෙන්ම බලාපොරොත්තු වුණා ගරු මන්ත්‍රීතුමනි, මෛත්‍රීපාල සිරිසේන මහත්මයා තමගේ කතාවේදී මේ පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීමට තුඩුදුන් හේතුව මේ පාර්ලිමේන්තුවට කියයි කියලා. එතුමා කියන්නේ නැත්නම් අඩුම තරමේ දැන් ආණ්ඩු පක්ෂ වාඩි වෙන්නේ එක්කෙනෙක් හෝ දෙන්නේ, මේ දෙදෙනාගෙන් කවුරු හරි මේ පාර්ලිමේන්තුවට කියන්න, ඇයි අප්‍රේල් මාසේ 19 වෙනිදා කැඳ වෙන්න තිබුණු පාර්ලිමේන්තුව නතර කොට සැසිවාරයක් අවසන් කොට නව සැසිවාරයක් ආරම්භ කිරීමට හේතුව කුමක්ද? රටේ ජනතාව දැනගන්න ඕන. පාර්ලිමේන්තුවේ විශාල වැඩකටයුතු ප්‍රමාණයක් අඩපණ වී තිබෙනවා. ගිණුම් කාරක සභාවක් ක්‍රිය වී තිබෙනවා, කෝප් කාරක සභාවක් ක්‍රිය වී තිබෙනවා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රශ්න අලුතෙන් ඉදිරිපත් කළ යුතු තිබෙනවා, පෙස්සම් යළි ඉදිරිපත් කළ යුතු තිබෙනවා, බොහෝ කමිටු යළි ස්ථාපිත කළ යුතු තිබෙනවා. ඒ කියන්නේ මේක අඩපණකට. ඉතින් මේ පාර්ලිමේන්තුවේ දියත් වෙමින් තිබෙන ක්‍රියාදාමයේ අඩපණ කිරීම සඳහා පාර්ලිමේන්තු සැසිවාරයේ කල් දැමීමට හේතු අරමුණ කුමක්ද කියලා මේ පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයා විසින් මේ සැසිවාරය අමතනකොට කිව යුතු තිබුණා. කිව්වේ නැහැ. එයන් කවරක්වත් නෙවෙයි. තමන්ගේ පක්ෂය ඇතුලේ ඇති වී තිබෙන අර්බුදය. මේ අර්බුදය විසින් තමයි මේ අර්බුදය තමයි හේතු සාධකුනේ ජනාධිපතිවරයාට තමන් ලංකාවේ නැති වෙලාවක විශ්වාස භංගයේදී විශ්වාස භංගයට සහය දුන් මන්ත්‍රී කණ්ඩායම කුමන තීරණයක් ගනීවිද කියන එක සාධකයි මත තමයි මේ පාර්ලිමේන්තුව කල් දෙන්නේ. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මේ අවුරුදු තුනක බලතරඟයේ තමන්ගේ පක්ෂයේ බලයත් ඒ පක්ෂය ඇතුලේ ජනතාවගේ ප්‍රසාදයක් දිනා ගැනීම සඳහා කරලාද ව්‍යායාමෙම අසාර්ථක වී තිබෙනවා. ඒ අසාර්ථක වීම තමයි එතුමා කතා කරන්න මොහොතකට පෙර 16 දිනක් මේ පැත්තට ඇවිල්ලා වාඩි වෙලා පෙන්නුම් කරන්නේ. එනිසා තමුන්නාසලා කණ්ඩායම් දෙක මේ අවුරුදු තුන ඇතුලේ බලතරඟයක ගෙනීමේ ප්‍රතිඵල දෙපැත්තම අතිශය විනාශකාරී දේශපාලන ඉරණමකට අද මුහුණ දීලා තිබෙනවා. මම හිතන්නේ තවදුරටත් ජාතික ආණ්ඩුව තියෙවි කියලා. ඒ කියන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයටත් එක්සත් ජාතික පක්ෂය එකතු වී ජාතික ආණ්ඩුවක් හදනවා. ඒනො තමයි අමාත්‍ය දුර සංඛ්‍යාව වැඩි කොටගෙන තිබෙන්නේ. හැබැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන නියෝජනය කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 95ක් ඉන්නවා මේ පාර්ලිමේන්තුවේ. දැන් ওই පැත්තේ වාඩි වෙලා ඉන්නේ කීයද? 95ක් ඉන්නවා වාඩි වෙලා ඉන්නේ 23යි හෝ 24යි. ඒකත් හරියට හොයන්න බෑ. සමහර අය තාම මේ මැද
නිසා හරියට මොකද මෑත කාලය වෙලා කවුරුත් මේ ඔක්කොම ඇවිල්ලා වාඩි වෙලා අපි දැකලත් නැහැ. නිසා අපි දන්නේ නැහැ මැද ඉන්නේ කවුද හරියට මොහේ ඉන්නේ කවුද කියලා. අවම වශයෙන් 23ක් විතර ඇති. ගත්තොත් 23ක් විතර ඇති. 95න් 23ක් තියාගෙන තමුනාසල කොහොමද කියන ජාතික ආණ්ඩුවක් කියලා. 95න් 23යි ඉන්නේ. 70ක් මේ පැත්තේ වාඩි වී තිබෙනවා දෙන්නේ මැද ඉන්නවා. කොහෙට කොයි පැත්තේ කොයි වෙලාවේ කොයි පැත්තේ වාඩි වෙයිද දන්නේ. දැන් තමුණු අසල කියන මේක ජාතික ආණ්ඩුවක් කියලා. එක් පක්ෂයක 95න් 23 දෙනෙක් හදාගෙන ජාතික ආණ්ඩුවක් හදන්න බෑ. අඩුමතරනේ සරල එහෙමනම් ගරු කතා නැගතුමනි. අපිට මතකයි එක්සත් ජාතික පක්ෂෙන් 17 දෙනෙක් ගියා. එක්සත් ජාතික පක්ෂේ ඒ වෙලාවේ හිටියේ 62යි. පස්සේ ඒක තවත් අඩු වුණා. දැන් 62න් 17 දෙනෙක් ගියාමත් ජාතික ආණ්ඩුවක් කියන තිබ්බනේ. 95න් 23ක් ඉන්නකොට ජාතික ආණ්ඩුවක් කියනවනම් ඇයි 62න් 17ක් ගියපුවම ජාතික ආණ්ඩුවක් නොකියුවේ? ඒ නිසා මේක ජාතික ආණ්ඩුවක් නෙමෙයි එක්සත් ජාතික පක්ෂය හා පාර්ලිමේන්තුව යම් කණ්ඩායමක් එකතු වෙච්ච ආණ්ඩුවක්. ඒ නිසා ජාතික ආණ්ඩුව කියන සංකල්පෙත් මේ අවුරුදු තුන වෙනකොට දැන් අවසන් වී තිබෙනවා. ඒ නිසා දේශපාලන අර්බුද ගණනාවක් මේ අවුරුදු තුන ඇතුළත නිර්මාණය කරා. දේශපාලන අර්බුද විතරක් නෙවෙයි. ආර්ථික වශයෙන් ගත්තොත් ගරු මන්ත්‍රීතුමනි අපේ රට විශේෂයෙන්ම 1977 ඇතුල් කරලා මේ වැරදි කොල්ලකාරී ආර්ථික ප්‍රතිපත්තිය අවුරුදු ගණනාවක් දැන් ඇදගෙන ඇවිල්ලා අවුරුදු 40කට ආසන්න කාලයක් මේ අවුරුදු ගණනාව ඇතුලේ මෙහි තිබෙන අසාර්ථකභාවය ඉතා හොඳින් පෙන්눔 කරන පාලනේ බවට තමුනාසගේ පාලනේ බව පත් වී තිබෙනවා. ඒ නිසා තමයි රුපියලේ කඩාවැටීම මත පාලනය කරගන්න බැරි තත්ත්වයකට පත් වී තිබෙනවා. ඒවා ඒ නිසා තමයි ජනතාවගේ සාමාන්‍ය ජීවිතය ගත කිරීමට සරිලන ආහාර වේලක් මිලදී ගැනීම සඳහා තියෙන හැකියාව අඩු වෙමින් තිබෙනවා. විශාල ප්‍රමාණයක විරැකියාවක් නිර්මාණය වී තිබෙනවා. නිෂ්පාදන කඩාවැටෙමින් තිබෙනවා. ආනයන මත මුළු ආර්ථිකයක්ම රඳාපෝතින් තිබෙනවා. අපනයන ඇකිලෙමින් තිබෙනවා. ආර්ථික ඉහළ ගත්තත් ආර්ථික ජනතාවගේ ජීවිතයත් එක්ක සම්බන්ධ කරුණු ගත්තත් ආර්ථික විශාල අර්බුදයක් නිර්මාණය කරමින් තිබෙනවා. තමුනාසලා මේ අවුරුදු තුන ඒ අර්බුදයේ ශීඝ්‍රතාවය වැඩි කර ඇරණුකොට සමනය කරගන්න අසමත් වුණා. මේ පාර්ලිමේන්තුවට තමුනාසල අයවැය ගණනාවක් ඉදිරිපත් කරා. ආර්ථික ප්‍රකාශන ගණනාවක් ඉදිරිපත් කරා. හැබැයි අයවැය ලේකන සහ ආර්ථික ප්‍රකාශන හිස් බොල් ලියවිලි බවට පත් කරලා අවසානයි මේ අවුරුදු තුන වෙනකොට. ඒ නිසා ආර්ථික ශේත්‍රයේ මා දැක්කේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ආර්ථික ශේත්‍රයේ මේ අරජාත්පත් කරගත්තු ජයග්‍රහණ සහ ආර්ථික ශේත්‍රයේ ගත යුතු අභියෝගයන් පිළිබඳ කිසිදු දැක්මක් නැහැ. මේ ආර්ථික පිළිබඳ මොකද මේ කතා කරේ? ඊළඟ කරු මන්ත්‍රීතුමනි වංචාව දූෂණේ නාස්‍ය පිළිබඳව මේක බැරෑරුම්ම කල්පනා කරන්න ඕන ප්‍රශ්නයක්. මා දැක්ක ඊයේ ඉක්මනින් නඩු වහන්න 50 සම්මත කරගන්නවා. අවුරුදු 3ක් ගිහිල්ලා. 3ක් ගිහිල්ලා තමයි නඩු ඉක්මන් කරන්න ඕන කියලා. අපි අහන්නේ ඉස්සලා අධිකරණයේ තියෙන නඩු නෙවෙයි. අධිකරණයකවත් ඉදිරිපත් නොවි. අධිකරණයටත් එහෙමට පෙර කොච්චර වංචනි දූෂිතයන් ප්‍රමාණයක් තමුන්වහන්සේලා ආරක්ෂා කරාද? කොච්චර ප්‍රමාණයක් තමුන්වහන්සේලාගේ රැකවරණය යටතේ අදත් සමහර ව්‍යාපාරවල දෙනවා, ආණ්ඩුවේ ගනුදෙනුවල දෙනවා, ආණ්ඩුවේ නිලධාරීන් හැටියට කටයුතු කරනවා, ආණ්ඩුවේ වගකීතු ස්ථානවල ඔබ වුණා. එනිසා තමුන්වහන්සේලා වංචාව දූෂණය පිළිබඳ සාධනීය කිසිදු පියවරක් ගන්න අසමත් වෙච්ච රාජ්‍ය. හැබැයි ගරු මන්ත්‍රීතුමා තේරුම් ගන්න ඕන මේ වංචා දූෂණය පැතිරලා තිබෙන ආකාරය. දැන් ගත්තොත් එක පැත්තකින් අමතිවරු, තව පැත්තකින් අගමැතිවරයා, තව පැත්තෙන් ජනාධිපතිවරට චෝදනා එල්ල වෙනවා. ඒ විතරක් නෙවෙයි රාජ්‍ය ඉහළම තනතුරු දරන උදවිය පරිපාලන සේවයේ ඉහළම නිලධාරිය ජනාධිපති ලේකම්වරයා. හැබැයි ජනාධිපති ලේකම්වරයා අධිකරණයේ වරදකරු බවට පත් වී සිර දඬුවම් ලැබඩ පස්සේ මේ අභියාචනය කරලා ලියන එක වෙනම දෙයක්. නමුත් අධිකරණය දැන් නිශ්චිත වශයෙන් වරදකරුවෙක් කියලා රිමාන්ඩ් ගත කරා. ඊළඟ ජනාධිපතිවරුන්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානි මේ කවුද? කවුද? පී දිසානායක කියන හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිගේ කාර්ය මණ්ඩල ප්‍රධානි. ගාමිණී සෙනරත් අද අපපිට ඉන්නවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානි. මහානාම වර්තමාන ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි. දැන් ජනාධිපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානිලා මේ වංචාවේ දූෂණයේ කෙළපැමිණි කණ්ඩායම් බවට පත් වී තිබෙනවා. එනිසා මේ වංචාව දූෂණය තිබෙන්නේ රජගෙදර ඇතුලේ. කාර්ය මණ්ඩල ප්‍රධානට මොකද කරන්න පුළුවන්? දැන් මහානාම කියන කාර්ය මණ්ඩල ප්‍රධානියට කරන්න පුළුවන්ද කන්තලේ තියෙන යකඩ දෙන්නම් කියන්නේ? මම මේක පිළිගන්නවා. මෛත්‍රීපාල සිරිසේන මහත්මගේ කාර්ය මණ්ඩල ප්‍රධානි මහානාම කාගෙන් හරි පගාවක් ගත්තනම්
ජනාධිපති ලේකම් කාර්යාලය රස්සාවකට දාලා දෙන්නම් කියලා ඒක පිළිගන්න පුළුවන් මොකද එතුමාට ඒක කරන්න පුළුවන් කවුරු හරි කෙනෙක් මහානාම පගාවක් ගත්තනම් ජනාධිපති කාර්ය මණ්ඩලයට කාර්ය මණ්ඩලයේ වැඩ කරන කෙනෙකුගේ උසස් වීමක් කරන් දෙන්නම් කියලා ඒක පිළිගන්න පුළුවන් එයාට කරන්න පුළුවන් හැබැයි එයාට පුළුවන්ද කන්තලේ සීනි සමාගමට අයිති යකඩ ටික දෙන්නම් කියලා කපාගා ගන්න කාර්ය මණ්ඩල පදන් යකඩ වෙලෙන්දද නෑ කාර්ය මණ්ඩල පද ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධාන කියන නාමය ඔහුගේ බලය වෙනින් උපයෝග කරගන්නවා ඒ බලය හරහා තමයි එක්ක ජනාධිපතිවරයා හෝ අමාත්‍යවරේ කරා මේ තීන්දුව ගන්න ඕන කවුද කැබිනට් පත්‍රිකාව දාන්න මේක ලබා දෙන්න කවුද කිසුම විසුම් අත්සන් කරන්නේ කාර්ය මණ්ඩල ප්‍රධානට අයිති නෑ කන්තලේ යකඩ බෙදන්න යකඩ විකුණන්න කවුද කරන්න ඕන ඒක දැන් පරීක්ෂණය දියත් වෙන්න ඕන එතෙන්ට පී දිසානායකකින් මහානාමකෙන් ප්‍රශ්න කරන්න ඕනකම තිබෙනවා යකඩ ලබා දීම සඳහා ඔබට මිලියන 100ක කප්පමක් ලබා ගැනීම සඳහා ඔවුන්ට ලබා දෙන සහතිකය කොහොමද ලබා දෙන්නේ කවුද දෙන්නේ මහානාමට යකඩ දෙන්න බෑ පී දිසාට යකඩ දෙන්න බෑ ඔතනනම් ලී ටිකක් දෙන්න තිබ දේව සංස්ථාවේ යකඩ දෙන්න බෑ අපි අහන්නේ එකයි ඒ නිසා මේ වගේම පෙන්නු කරන්න කවරක්වත් නෙවෙයි මේ දූෂණය අපේ රටේ ඉහළතම රජ ගෙවල් වලද මේ දූෂණය පැටලීලා තිබෙන්නේ මතක තබා ගන්න. ඉතින් අපි දූෂිත රාජ්‍ය ගොඩනගලා දූෂිත රජවළල්ලක් ගොඩනගලා දූෂිත රජකෙතරක් හදලා ජනතාවට කියන අපි දූෂිතෙන්ට දඬුවම් දෙනවා ඈ. ඔය ජනතාව පිළිගන්නේ කියලාද කියන්නේ? තමුන් වාසර ගන්න. ඒ විතරක්ද? මහ බැංකු අධිපතිවරයා දැන් මේ කවුද? ජනාධිපති ලේකම්වරු ජනාධිපති කාර්ය මණ්ඩලේ ප්‍රධානි මහ බැංකුවේ අධිපති දැන් මහ බැංකුවේ අධිපතිවරයා එම තනතුරට පත් කිරීමේදී ප්‍රධාන වගකීම් බවට පත් වී තිබෙන අග්‍රාමාත්‍යවරයා එය එය කිසිසේත්ම සංගවන්න බැරි කැබිනට් මණ්ඩලයේ සාමික තීරණයක් හැබැයි ඒ සඳහා පොළඹවන්නේ අග්‍රාමාත්‍යවරයා සහතික දෙන්නේ අගමැතිවරයා නිර්දේශ කරන්නේ අගමැතිවරයා හැබැයි අද ඔහු පැනලා ගිහිල්ලා තිබෙනවා ද අගමැතිවරයා මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා උත්තරයක් දුන්නේ නේ උත්තර දෙන්න ඕනේ එහෙනම් මා විශ්වාස කරලා ගෙනාප කෙනා මා පත් කරපු අග්‍ර මහ බැංකු අධිපතිවරයා පැනලා ගිහිල්ලා තිබෙනවා උසාවියේ උසාවියේ වරෙන් තුනිකුත් කරලා තිබෙනවා අත්අඩංගුවට ගන්න බැරුව ඉන්නවා ඒ කියන්නේ නැත්තේ ඇයි පිට්ටු කිල්ල වගේ ඉන්නේ ඒ නිසා මේ දූෂණය එතෙන්ට සම්බන්ධයි මතක තමයි අග්‍රාමාත්‍යවරයාට මහ බැංකු අධිපතිවරයා නිකන් සෙල්ලම් කරා නෙවෙයි අග්‍රාමාත්‍යවරයාත් එක්ක ඉතාමත් හොඳ කුළුබ මිතුරුකමින් කටයුතු කරපු කෙනෙක් ඒක අපි දන්නේ දේශපාලන ඒ විතරක්ද තානාපතිවරු කොහෙ තානාපතිවරුද ඇමරිකන් එක්සත් ජනපදයේ තානාපතිවරයා විශේෂම අපේ රටේ අර විවිධ ජාත්‍යන්තර වටලෑමකට ලක් වෙලා තිබෙන වෙලාවක අපි ඇමරිකාවට එවිය යුතු තිබෙන අපේ රාජතාන්ත්‍රික ශේත්‍රයේ ඉන්න උසස්ම දක්ෂතම නිලධාරියා දැන් ඇමරිකන් එක්සත් ජනපදයට ඇරියා ජාලි වික්‍රමසූරි ඥාතියා දැන්කෝ ඇමරිකාවේ ගෙවල් වික ඇමරිකාවේ තානාපති නිවස වික කියලා පරීක්ෂණයක් එනවා දැන් තානාපති ගෙවල් වික ඇමරිකාවට ගිහලා ජාලි වික්‍රමසූරිලා දැන් අපි අහන කොයි මිනිස්සු දැයකට සාතිකයක් දෙන්න බෑ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා තමගේ ඥාතිය විශ්වාසකමට ඇමරිකන් එක්සත් ජනපදයේ තානාපතිවරයා හැටියට පත් කරා දැන් ඒ තානාපතිවරයා තානාපති නිවාස විකුණලා හොරකම් කරලා අහු වෙලා තියෙනවා ඒකට වගේ පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරන්න ඕන නෑ ප්‍රකාශ කරන්නේ නෑ එයි හේ ගනුදෙනු ඒගොල්ලෝ සම්බන්ධ වෙච්ච ඒවා මම මේ තියෙනවා ඔඩිට් රිපෝට් එක ඉතා පැහැදිලිව ඒ පිළිබඳ කරුණු සඳහන් වී තිබෙනවා මේ නිවාස විකිණීම පිළිබඳ දැන් හිටපු ජනාධිපතිරා උත්තරයක් දෙන්න බෑ තමගේ ඥාතිය ඇමරිකන් එක්සත් ජනපදයේ තානාපතිවරයා බවට පත් කරාට පස්සේ නඩුව අහලා ඒ තානාපතිවරයාට වරෙන් තුනිකුත් කළා තිබෙනවා මෙන්න තානාපතිවරයා මෙන්න ඉන්න තැන මොකක් හරි වගකීමක් දරන්න ඕනනේ ඒකට පාලනයක් කියන්නේ ඒකට පාලකයෝ කියන්නේ ඊළඟ රුසියාවේ හිටපු තානාපතිවරයා මහින්ද රාජපක්ෂ මහත්මයා මස්සිනාද කියලා මන් දන්නේ ඥාතිකම හරිද දැන් කො රතු වරෙන් තුනිකුත් කරනවා හඩුමතරමේ ජපානයේ ගිහුවාම හම්බ වෙනවා කොරියාවේ ගිහුවාම හම්බ වෙනවා ඒකට පාටි දානවා දුබායි වල හැංගිලා ඉන්නවා අඩුමතරමේ කියන්න එපා කතා කරලා තමුසේ මම පත් කරපු ආදය මෙහෙ නඩුවක් තියෙනවා ඇවිල්ලා නඩුවට මුහුණ දෙනවා කියන්න එපා ඇයි හංගන්නේ ඇයි ආරක්ෂා කරන්නේ එනිසා ගරු මන්ත්‍රීතුමනි මේ දූෂිතය ආද තිබෙන්නේ හිටපු ජනාධිපතිවරයා ඊට කලින් හිටපු ජනාධිපතිවරයා දැන් ඉන්න ජනාධිපතිවරයා දැන් ඉන්න අගමැතිවරයා මේගොල්ලන්ගේ අනුවස්සයිත තමයි මේ වංචා දූෂණේ ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ ඉතින් මෛත්‍රීපාල සිරිසෙන මහත්තයා උතන වාඩි වෙලා කියනවා වංචා දූෂණේ නතර කිරීම සඳහා ඉතාමත් දිගුසා බරපතල තීන්දුව తీරන අරන් තියෙනවලු මොන තීන්දුව తీරනද නම් මේ ආණ්ඩුවේ මේ පාර්ලිමේන්තුවේ බහුතරයකට මේ වංචා දූෂණ පිළිබඳව ඇඳිවත සහිතව කතා කරන්න බැරි බව මතක තබා ගන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපේ ගම්වල කතාවක් තියෙනවා නේද? බුලත් මල්ලට ඒක වෙන වචනකින් කියන්නේ බුලත් මල්ලට නේද අකුණු එහෙණ ගහපුවාම කිල්ලෝට බලන්නෙවත් නැතුව විසිකන්න කියලා. මේ තමුන් වහන්සලා කිල්ලෝට මතක තබා ගන්න. ඈ බුලත් හෙප්පුවට ගහලා තියෙන්නේ. හෙන ජන රජ රජ ගෙවල් වල මේ වංචා දූෂණ සිද්ධ වෙන්නේ. රජවරුන්ගේ අනුව සහ ආරක්ෂාව මත මේ වංචා දූෂණ සිද්ධ වෙන්නේ. තමුනාසලා ජනවාරි මාස 8 වෙනිදා ලැබෙන්නේ අන්නේ ඒ බරපතල ගොඩනගා තිබෙන තාප්පේ බිඳින්න. හැබැයි තාප්පේ බිඳ වෙනකොට තමුනාසලත් එකින් එක ගල් තබමින් ඒ වංචා දූෂණ තාප්පේ බැඳා. ඉතින් මොකද්ද මේකට අවිල කරන ප්‍රකාශන? ඉතින් වංචා දූෂණ පැත්තෙන් ගත්තත් තමුනාසල මේ පාර්ලිමේන්තුවේ නව ගමනක් පිළිබඳ විශ්වාසයක් හදන්න බෑ. දැන් ගොඩක් අය අහනවා ඊයයි පනතර අපි ඡන්ද දුන්නේ නැත්තේ කියලා. මොකටද දෙන්නේ? මේ අධිකරණේ නඩු ඉක්මන් කරාට මේ දූෂිතයන් දඬුවම් ලැබෙයි කියලා මිත්‍යාවක් හදන්න ඕන රටේ. දූෂණය යෙදෙන ආණ්ඩුවක්, දූෂිතයන් ආරක්ෂා කරන ආණ්ඩුවක්, දූෂණය කරමින් ඉන්න ආණ්ඩුවක්, නීතිය සම්මත කරලා කියනවා දැන් නම් ඉක්මනින්ම නඩු අහන්න එනවා. බොරු. අපි ඕගොල්ලෝට අහුවෙන්නේ. ඒ නිසා තමුන්නාසලට තව දුරටත් අවුරුදු 3ක් යනකොට දූෂණේ දූෂිතයන් දඬුවම් ලබා දීම සඳහා තිබුණ සදාචාරාත්මක අයිතියත් තමුන්නාසලගේ පාලනයෙන් ගිලිහිලා අවසන්. දූෂිතයන් දඬුවම් ලබා දෙන්නවත් මේ අවුරුදු 3කට තමුන්නාසලට අයිතියක් නැත් අතරපත් වී තිබෙනවා. ඊළඟ ජාතික සමගිය පිළිබඳ ප්‍රශ්නේ මම දැක්කා මෛත්‍රීපාල සිරිසිරි මහත්මයා කියන ඉතාමත් දිගු පියවර ගන්න ඕන කියලා. අපි දන්නවා ඉතාමත් සත්භාවයෙන් පාර්ලිමේන්තු ව්‍යවස්ථාවක් හැදීම සඳහා කටයුතු ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ කටයුතු මම හිතා 75 වතාවකට වඩා වැඩියෙන් රැස් වෙලා තිබෙනවා. මේ පාර්ලිමේන්තුව දින 5ක් විවාද කරලා තිබෙනවා. නව ව්‍යවස්ථාව පිළිබඳව නව ප්‍රජාතන්ත්‍රවාදී ගති ලක්ෂණ ඇතුළත් වෙන ශිල ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත වෙන අවශ්‍ය නව ඡන්ද ක්‍රමයක්ද ඇතුළත් වෙන මානව හිමිකම් සුරක්ෂිත වෙන නව මූලික නීතියක් අපේ රටේ සකස් කිරීම පිළිබඳ සාකච්ඡාවක් තිබුණා. විශේෂයෙන්ම ජනවාරි මාසේ 8 වෙනිදා ජනතාවගේ වරම ඇතුළේ නව ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් ශක්තිමත් කිරීම පිළිබඳව ඉතාමත් බලවත් ජනතා කැමැත්තක් නියෝජනය වුණා. හැබැයි තමුන්නාසල මේ අවුරුදු තුන නිස්කාරණේ කාලය අපතේ ඇරිය. මොකද කරේ? අඩුම තරමේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනවා දැන් ව්‍යවස්ථාව පිළිබඳව සාකච්ඡාව ඉවරයි. අපි අත්හැරියා. ඔහෙ තියෙනවා. පාවි තියෙනවා. ඒකට කාර්ය මණ්ඩල පත් කරලා තිබෙනවා. ඒකට ආයතන පත් කරලා තිබෙනවා. ඒකට නිලධාරීන් පත් කරලා තිබෙනවා. ඒවට වියදම් දරනවා. ඔහෙ තියෙනවා. දැන් තමුන්වහන්සේලාට අඩුමතරමේ මේ රටේ නව ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් පිළිබඳව සියලු ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත වීම පිළිබඳව ජනතාවගේ මතය සාධාරණ ලෙස නියෝජනය වන ඡන්ද ක්‍රමයක් පිළිබඳව අලුත් ආකල්පයක් සහිතවත් වැඩ කටයුත්තක් මේ අවුරුදු තුන ඇතුළේ නිමා කරගන්න බැරි වී තිබෙනවා. එඳා එක අසාර්ථක වෙච්චි ඒ කියන්නේ ව්‍යවස්ථාව පිළිබඳ පැත්තෙන් ගත්තා ජනතාවගේ අයිතීන් පිළිබඳ පැත්තෙන් ගත්තත් අසාර්ථක වෙච්ච පාලන තමුන්වහන්සේලා ගත කරලා තිබෙන මේ කාලය ඇතුළත. ඒ පැත්ත විතරක් නෙවෙයි. ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් ගත්තොත් දැන් තමුන්වහන්සේලා කියන මහා විශාල ප්‍රජාතන්ත්‍රවාදයක් හදලා තිනවා කතා කරන්න ඉඩහස තියෙනවා. මම කියන්නේ මේ කතා කරන්න අද නිදහස ඇවිල්ලා තින්නේ තමුන්වහන්සේලා මොකවත් කරගන්න බැරි හින්දා. තා හොඳින් දන්නවා. තමුන්වහන්සේලා ශක්තිමත් පාලනයක් නැතුව තමුන්වහන්සේලා ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව කටයුතු කරන්න බැරි වී තිබෙනවා. එනිසා අද මේ ප්‍රජාතන්ත්‍රවාදී තියෙනවා නම් එහි ප්‍රජාතන්ත්‍රවාදී යම් මාධ්‍ය පිළිබඳව හෝ මාධ්‍යවේදීන් පිළිබඳව කතා කරන ප්‍රවේශයන් පිළිබඳව බියජනක තත්වයක් නැත්නම් ඒ තියෙනන් කවරක් නිසාවත් නෙවෙයි තමුන්නාන්සේලාගේ නොහැකියාවේ ගති ලක්ෂණයක් මිසක් තමුන්නාන්සේලා කැමැත්තේ ගති ලක්ෂණයක් නෙවෙයි. ඒ නිසාම තමයි මේ ප්‍රජාතන්ත්‍රවාදයට අතිශය විනාශකාරී ඉඩකඩ නිර්මාණය කළා දීලා තිබෙන මේ විධායක ජනාධිපති ධුරය පිළිබඳ ප්‍රශ්නය. ඒ තමයි මෙතුවරණ වේදිකාවේ පට්ට ගහපු කතාව. මෛත්‍රීපාල සිරිසේන මහත්මය සෝභිත හාමුදුරන් වහන්සේත් එක්ක ඉන්නලා දෙකඟතාවයන් සෝභිත හාමුදුරන් වහන්සේගේ දෙන ඉදිරිපිට දෙන්නලා දෙකඟතාවයන් පත් මේ දලදා මාලිගාවට ඔහු ජනාධිපති වී ගිය විගස කරනද ප්‍රකාශයන් පළමු ජනාධිපති ධුරයේ දිවුරුන් දෙන වෙලාවේදී කරනද ප්‍රකාශයන් ඉන්න අනතුරු අවස්ථා ගණනාවකදී කරනද ප්‍රකාශයන් වල තිබුණේ විධායක ජනාධිපති ධුරය අවසීකිරීම සඳහා. ඔහු මට මතක එක් වෙලාවකදී කිව්වා මේ රටේ පැවැත්වෙන අවසන් විධායක ජනාධිපති මැතිවරණය කිව්වා. ඔව් මේ රටේ ජනතාව විසින් තෝරාපත් කරගන්න ලබන අවසන් විධායක ජනාධිපතිවරයෙක් කිව්වා. ඒ කිව්වේ මොකද්ද? මේ විධායක ජනාධිපතිතුමා අහෝසි කිරීම පිළිබඳ ඇත්ත උවමනාවකින් කටයුතු කරනවා කියලා. එහෙම කටයුතු කරන්නේ නැහැ. ගරු මන්ත්‍රීතුමනේ විධායක ජනාධිපතිතුමනේ අතිශය විනාශකාරී ඒකාධිපති වියරු මනසක් සහිත අයට මේ විධායක ජනාධිපතිතුමනේ ගියපු නිසා වෙච්ච විනාශයන් අපි මේ රටේ දැකලා තිබෙනවා. අපි දැකලා තියෙන අතිශය විනාශකාරී වියරු මනසක් සහිත අයත් මේ පුටි වාඩි වුණා. ඒ විසිනුත් මේ විධායක ජනාධිපති ධුරයේ තියෙන විෂකෘභාවය අපි අත්විඳලා තිබෙනවා. පසුගිය පාලනය බැලුවොත් රටේ ආර්ථිකෙන් 52% පවුලක් අතේ තියාගන්නේ කොහොමද? රටේ ප්‍රධානතම ආයතනවල බලය එක පවුලක හිමිකාරීත්වයට ගේන්නේ කොහොමද? එක පවුලක් තමන්ට අවශ්‍ය පරිදි මේ රාජ්‍ය මේවා මහජනයාගේ දේපළ ලෙස නොසලකා තමන්ගේ පවුලේ පරවේණි භුක්තියට ආපු මහජන සම්පත් ලෙස සලකා ඒ වගේ දූකෙලියේ කෙසේද? ඊටම ජේෂ්ඨ මන්ත්‍රීවරුන්ට ජනාධිපතිවරයාගේ පුතා වූ පලියටම හොඳනමඬ සිද්ධ වුණේ කොහොමද? ඒ නිසා ඉතිහාස ඕනෑවටත් වඩා වැඩියෙන් වියරු මනසක් සහිත කෙනෙක් මේ පුටුවේ වාඩි වුණාම විය හැකි විනාශකාරී තත්ත්වය මේ සමාජය අත්විඳලා තිබෙනවා. ඒ නිසාම තමයි විධායක ජනාධිපතිතුමා අහෝසි කිරීම කියන සටන් පාඨය පොදු සටන් පාඨයක් බවට පත් වුණේ. ඒ නිසාම තමයි 1989 සිරිමාව බණ්ඩාරනායක මැතිනිය තමන්ගේ ප්‍රකාශන ඇතුළට මැතිවරණ ප්‍රකාශන ඇතුළට විධායක ජනාධිපතිතුමා අතුලත් කිරීමේ යෝජනාව දාන්න වෙන්නේ. ඒ නිසා තමයි 1994 චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට විධායක ජනාධිපතිතුමා අහෝසි කිරීම පිළිබඳ යෝජනාව ඉන්නේ. ඒ නිසා තමයි 1999 චන්ද්‍රිකා කුමාරතුංග තමන්ගේ මැතිවරණ ප්‍රකාශනද විධායක ජනාධිපතිතුමා අහෝසි කිරීම පිළිබඳ යෝජනාව ඉන්නේ. ඒ නිසා තමයි 2010 සකස් කළ දහඬු ක්‍රම ව්‍යවස්ථාවට විධායක ජනාධිපතිතුමා අහෝසි කිරීමේ වගන්තිය ඇතුළත් වෙන්නේ. ඒ නිසා තමයි 2005 විධායක ජනාධිපතිතුමා අහෝසි කිරීම පිළිබඳව මහින්ද රාජපක්ෂ මහත්මයා එකඟතාවයකට. ඒ නිසා තමයි 2010 මහින්ද රාජපක්ෂ මහත්මයා තමන්ගේ මහින්ද චින්තන දෙක කියන ප්‍රකාශන තුළ විධායක ජනාධිපතිතුමා අහෝසි කිරීමේ යෝජනාවෙන්. ඒ නිසා තමයි 2015 මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේත් මහින්ද රාජපක්ෂ මහත්මයාගේත් දෙදෙනාගේම පොරොන්දුවක් බවට පත් වෙන විධායක ජනාධිපතිතුමා අහෝසි කිරීම. ඒ නිසා මේ විධායක ජනාධිපතිතුමා අහෝසි කිරීම පිළිබඳව අවස්ථා ගණනාවකදී ඉතා පැහැදිලිව ජනවරම් ගණනාවක් තිබෙනවා මේක අහෝසි කිරීම පිළිබඳව. මේ අහෝසි කිරීම පිළිබඳව ජනවරම තිබෙනවා. ඒ වගේම වියරු සහිත මනසක් සහිත කෙනෙක් මේකේ වාඩි වුණාම මේ සමාජය අත්පත් කරගෙන තිබෙන විනාශය දැකලා තිබෙනවා. ඒ වගේම කිසිවක් කරගත නොහැකි බලය පමණක් තිබෙන අනුත් මහජන බලයක් නැති බලය වෙනුවෙන් පමණක් කල්පනා කරන අනිත් කිසිවක් ගැන කල්පනා නොකරන ඔහෙ පාවෙන මිනිසෙක් මේකේ වාඩි වුණාමත් මොකද්ද වෙන්නේ කියන එක දැන් පෙන්නලා තියෙනවා. එහෙටත් ඇති මෙහෙටත් ඇති කට්ටිය වාඩි වුණාම වෙන්නේ මොකද කියලා ඒකත් දැන් අත්විඳලා තියෙනවා. ඉතින් මේ විධායක ජනාධිපති විසුකෘතන ඉඳන් එහෙටත් ඇති මෙහෙටත් නැති කෙනෙක් වාඩි වීම දක්වා මේ රටට ගෙන හැකි විනාශකාරී තත්ත්වය පිළිබඳ ඕනෑවටත් වඩා මේ සමාජය අත්විඳලා තිබෙනවා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේදී වැදගත්ම සාධකයට තමුන් ආසල් මේ අවුරුදු 3 ඇතුළත අත තිබෙන්නේ වැදගත්ම සාධකේ තනි පුද්ගලයකට අසීමිත බලයක් නිර්මාණය වෙමින් ඒ බලය හරහා තමන්ට කළ නොහැක්කක් නොමැත කියන මතයෙන් කටයුතු කිරීමේ මෙවලම ඉවත් කිරීම සඳහා තමුන් ආසල් මොකද කටයුතු කරන්නේ? මොකද කරමින් තිබෙන්නේ? කිසි දෙයක් කරන්නේ නැහැ. මොකද කරේ? මුළු අවුරුදු 3ම දෙන්නට දෙන්න හොරෙන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා හොරගල්ලා උහුලනවා. එයාට වාඩි වෙන්න පුළුවන් කියලා ඊළඟ සැරේ රනිල් වික්‍රමසිංහ මහත්තයා හොරගල්ලා උහුලනවා. එයාට වාඩි වෙන්න පුළුවන් කියලා එයා ඊළඟ සැරේ. මේ අවුරුදු 3ම ගත වුණේ ඒ විධායක ජනාධිපති අහෝසි කිරීම සඳහා ජනතාවගේ තිබෙන ජනවරමට අනුව කටයුතු කරනව වෙනුවට ඒ පුටුවේ තමන් වාඩි වීම සඳහා දෙන්නාට දෙන්නා හොරෙන් හොරගල්ලා උහුලුවා. හැබැයි පෙබරවාරි මාසේ 10 වෙනිදා මැතිවරණ ප්‍රතිඵලයෙන් පෙන්නුම් කළා තිබෙනවා මේ දෙන්නට යලි කවදාවත් මේ පුටුවේ වාඩි වෙන්න බැරි බව. ඔන්න අවුරුදු 3ක් ගියාට පස්සේ
ඔබතුමාට තව මිනිත්තු 5ක කාලයක් තියෙනවා.
හැබැයි අවුරුදු 3 කටයුතු කරේ කොහොමද? අවුරුදු 3 කටයුතු කරේ පුටුවේ වාඩි වෙන්න බලාගෙන. හැබැයි අවුරුදු 3ක් යනකොට ඉදිරිපත් කරලා තියෙන ශේෂපත්‍රය මොකද්ද? ශේෂපත්‍රය තමයි මේ දෙදෙනාටම යලි මේ පුටුවේ වාඩි වෙන්න බැරි බව සක් සුදක්සේ දැන් පැහැදිලි. ආ ඒ පිළිබඳව මම හිතන්නේ ලොකු විවාද වලට යන්න ඕනේ. 2010 මේ පහුගිය පෙබරවාරි මාසේ 10 වෙනිදා මැතිවරණ ප්‍රතිඵල ඉතා හොඳින් නිරීක්ෂණය කරොත් තවත් ඉතින් මේකේ වාඩි වෙන්න පුළුවන් කියලා කවුරු හරි හිතන් ඉන්නවා නම් මේ දෙන්නගෙන් එක්කෙනෙක් මේ පුටුවේ වාඩි වෙන්න පුළුවන් කියලා හිතන් ඉන්නවා නම් මම හිතන්නේ මේ පක්ෂ සමාජිකයන්ට අයිති තිබෙනවා ඒ අයගේ මොළයේ පරීක්ෂා කිරීම පිළිබඳ සායනයකට යවන්න. මොකද බෑ ඒක තේරුම් ගන්න. දැන්වත් මොකද අවුරුදු 3ම මේක අහෝසි කරනවා වෙනුවට කටයුතු කරේ මේක වාඩි වීම බලාගෙන. මේක තමයි කටයුතු කරපු ආකාරය. ඒ නිසා ඉතා හොඳින් මේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට සඳහා අවශ්‍ය වෙන නිසි පියවරය ක්‍රියාමාර්ග ආණ්ඩුව ගත යුතුව තිබුණා. නමුත් මම දැක්ක මෛත්‍රීපාල සිරිසේන මහත්මගේ අවුරුදු 3 කාල පරිච්ඡේදය ඇතුළත ඒ සඳහා ගන්නා ලද ක්‍රියාමාර්ග හෝ ඉදිරි අවුරුදු 1කමාරය තුළ ගන්නා ගනු ලබන ක්‍රියාමාර්ග කිසිවක් ඒ ප්‍රකාශන ඇතුළත වෙලා නැහැ. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදී පැත්තෙන් බැලුවත් තමුනාසල ඉදිරි පියවරක් තිබීම සඳහා කිසිදු දැක්මක් නැති පාලනයක් හැටියට තමයි ගත වෙමින් තිබෙන්නේ. ඒ නිසා සම්පීර්ණ කරලා ගත්තොත් ගරු මන්ත්‍රීතුමනි මේ ගත වෙමින් තිබුණු අවුරුදු 3 ඉතාමත් අසාර්ථක ජනතාවගෙන් විතැන්නුණු ජනතාවගෙන් අප්‍රසාදයට පත් වුණු ජනතාව දෙන්නලා දෙකඟතාවෙන් ඉටුකරන අසමත් වුණු නිෂ්කාරණ ලෙස ගත වෙච්ච කාල පරිච්ඡේදයක්. දැන් අඩුම තරමේ ඉතුරු අවුරුදු 1කමාරවත් යම් ප්‍රගතිගාමි පියවරකට තමුන් වහන්සලා යා යුතු තිබෙනවා. හැබැයි අපි ඉතා හොඳින් අපි විශ්වාස කරනවා තමුන්නාසල ආර්ථිකයේ ප්‍රජාතන්ත්‍රවාදයේ යහපාලනය වංචා දූෂණ පිළිබඳව ප්‍රශ්නයේදී කිසිදු ප්‍රතිගාමී ප්‍රගතිගාමී පියවරක් තමුන්නාසල තියන්න බෑ. දැන් තමුන්නාසලා අර ඒ කියන්නේ ලී කඳේ මැද වේයෝ ගාපු පොත්තෙන් විතරක් තියෙන ආණ්ඩුවක් මේක. අරටුවක් නැති බොල් පාලනයක් මේක. ඒ නිසා මේ පාලනයේට අපේ රටේ ඉදිරි සඳහා කිසිදු දැක්මක් සහ ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකි බව ඉතා හොඳින් මේ අවුරුදු තුන ඇතුළත පෙන්වුම් කරමින් තිබෙනවා. දැන් එහෙනම් තියෙන්නේ කුමක්ද? පක්ෂයකට අපි උත්සාහ කරමින් තිබෙනවා අඩුම තරමේ මේ අවුරුදු එකමාර ඇතුළත විය හැකි විනාශයන් තමුන්වාසල අලුත් කිසිවක් තමුන්වාසල කරන්න බෑ. මම දැක්කා හිටපු අපේ අමාත්‍යතුමා ප්‍රකාශ කරා මේ ජනතාවගේ ජීවිතය නංගන්න සමෘද්ධිය බොරු හොඳේ මොකවත් කරන්න බෑ. තවත් වචන විතරයි. ඉතින් සමහර අය හිතන් ඉන්න මේ රට හදන්න පුළුවන් මොකද්ද? මම දැක්ක එක්සත් ජාතික පක්ෂයේ එඬ බලාගෙන ඉන්න නායකයෝ කියනවා මේ රට හදන්න තියෙන්නේ මේ ඒ මරු වේවා. ඈ ඇඳුම නිල ඇඳුම වෙනුවට නිල ඇඳුම් දෙකක් දෙන්න ඕන. සපත්තු කුට්ටම් වෙනුවට සපත්තු කුට්ටම් දෙකක් දෙන්න ඕන. ග්‍රාම සේවක වසමට තමගේ පාක්ෂිකේ රස්සාවට ගන්න ඕන. ඊට පස්සේ ආ ඡන්ද කරයි. ඔහොම තමයි මෙච්චර කාල රට පාලනය කරේ. ඒක අලුත් දෙයක් නෙවෙයි. එඳ අඩුම තරම තමුන් අසල චින්තනයක් සහිත මිනිහෙක් අද ওই පක්ෂය ඇතුලේ නැහැ. ඒ නිසා මොකද හිතන්නේ? බෙදීම තමයි දේශපාලනේ. නේද? ඇඳුම වෙනුවට ඇඳුම් දෙකක් දුන්නොත් හරියයි. සපත්තු වෙනුවට සපත්තු කුට්ටම් දෙකක් දෙමු. සමෘද්ධිය 10000ක් කරමු. ඊට පස්සේ හැම ග්‍රාම සේවක කොට්ටාසෙම එක්සත් ජාතික පක්ෂයකට රස්සාවක් දෙමු. ලක්ෂයක් රස්සාවලට ගමු. මොනවද මේ කියන්නේ? මේ රටක් හදන්නද? රටක් හැදීම් පිළිබඳ දැක් මේක තමයි තමුන් අසල කටයුතු කර ඉතිහාස පුරාවටම. වරාය පාඩු වෙන්නේ, වරාය අසාර්ථක වෙන්නේ මොකක් නිසාද? ඇමතිවරයම ආණ්ඩු මාරු වෙනකොටත් වරාය පුරවනවා, ඇමතිවරු මාරු වෙනකොටත් වරාය පුරවනවා. තෙල් සංස්ථා පාඩු වෙන්නේ කුමක් නිසාද? ඇමතිවරු මාරු වෙනකොටත් වරාය පුරවනවා, ආණ්ඩු මාරු වෙනකොටත් තෙල් සංස්ථා පුරවනවා. මේමනේ සිද්ධ වෙලා තිබෙන්නේ. මට මතකයි එක දවසක් මට ලොකුගේ අපේ මන්ත්‍රීතුමා කිව්වා 1978 ආණ්ඩුව හදලා කැස් බෑවට ගිහලා බස් එක ගහලා පෙට්‍රෝලියම් පෙට්‍රෝලියම් කිව්වම කට්ටිය බස් එකට නැංග කියලා. මම ඔබට මං කිව්ව දවසට. එහෙමද? එහෙම තමයි ගිහලා රස්සාවට දැම්මි කිව්වා. දෙතර කස්බෑවට ගිහලා බස් එක ගහුවා. පෙට්‍රෝලියම් කිව්වම පෙට්‍රෝලියම් කට්ටිය නැංග. වරාය වරාය කිව්වම වරාය කට්ටිය නැංග. ගිහලා පිරෙව්වා. 77. ටර්න් ඕක වැඩි කරා. හරි. හරි මොකක් හරි මම මේ කියන්නේ. ඉතින් මේ හැම තමයි කරේ.
මං දුව අවසන් කරන්නේ.
ඉතින් මේකමනේ මේ කරන්න යෝජනා කරන්නේ. මේ අලුත් දෙයක් යෝජනා කරනවද? නැවත පෙට්‍රෝලියම් පෙට්‍රෝලියම් කියලා පෙට්‍රෝලියම් එකට දානවා, වරාය වරාය කියලා වරායට පටවනවා. ඉතින් මේක තමයි සිද්ධ කරන්නේ. ඒ නිසා තමුන්නාසල රාජ්‍ය ආයතනත් කඩාවැටුවා, මුළු ආර්ථිකයත් කඩාවැටුවා, ජනතාවගේ ජන ජීවිතයත් ආපස්සට දාගෙන තිබුණා. ඒ නිසා ඉතා හොඳින් පෙන්නුම් කරමින් තිබෙනවා තමුන්නාසලක ආණ්ඩුව ඉතුරු අවුරුදු එකමාරක් ඔහේ තමුන්නාසල අමාත්‍ය ධූර තමුන්නාසල ලැබෙන වරදාන වරප්‍රසාද ආරක්ෂා කරගනිමි. ඔහේ ගෙවිලා යන පාලනයක් කරනකොට ඉදිරි කිසිවක් සිදු නොවන බව නම් ගරු මන්ත්‍රීතුමනි ඉතා හොඳින් පැහැදිලි. බොහොම ස්තුතියි මේ මාස්තාල බා දුන්නා.
බොහොම ස්තුතියි. මේ ළඟට ගරු අජිත් මානපරු මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 8ක කාලයක් තියෙනවා.
ගරු මුගලස්සන නිරුද්ධ මන්ත්‍රීතුමනි ස්තුතිවන්ත වෙනවා. එදා 2015 සැප්තැම්බර් මාසේ පළවෙනිදා ආරම්භ වූ ශ්‍රී ලංකා 8 වැනි පාර්ලිමේන්තුව පළවෙනි සැසිවාරය අතිගරු මෛත්‍රීපාල ජනාධිපතිතුමා සිරිසෙන මැතිතුමා විසින් 2018 අප්‍රේල් 12 අවසන් කළා. ඒ වගේම මැයි 8 වැනිදා ශ්‍රී ලංකාවේ 8 වැනි පාර්ලිමේන්තුවේ 2 වැනි සැසිවාරය ආරම්භ කළා. අර මොකද්ද වැටේ වැටේ කියලා එළුවගේ පස්සෙන් නරිය ගියාලු වැටේ වැටේ කියලා. ඒ වගේ තමයි විපක්ෂයට මේ සැසිවාරයේ අවසන් කරපුවාම පුදුම ජොලියක් ආවා. දැන් කොයි වෙලේ දැන් ආණ්ඩුව ඉවරයි කියලා. ඒ වගේම දැන් රට අස්ථාවරයි. දැන් අගමැතිතුමායි ජනාධිපතිතුමා අතර ප්‍රශ්න. ඒක තමයි මේ විසිරුවා හැරිය කිව්වා. මේ වගේ විවිධ කතා කියා අපේ රටේ අපි ඇති කරපු නිදහස් මාධ්‍ය වාතාවරණය ප්‍රයෝජනට ගනිමින් මේ රජයට ආණ්ඩුවට අවවාද අපවාද සියල්ලම නැගුවා. නමුත් අපි දන්නවා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් භුක්ති විඳපු නැති ඒකාධිපති පාලනයකින් සැප සම්පත් විඳපු මේ උදවිය මෙහෙම කතා කරන එක අමුත්තක් නෙමෙයි. ඒ අය ප්‍රජාතන්ත්‍රවාදී මොකද්ද කියලා දන්නේ නැහැ. ගරු මූලාසන නිරුද්ධ මන්ත්‍රීතුමනි ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසය අරගෙන බැලුවහම විධායක ජනාධිපති ව්‍යවස්ථාවේ ඉන්නටත් කලින් 1947 සිට 1978 වර්ෂය දක්වා අවුරුදු 30කට ආසන්න කාලය තුල 30 වතාවක් අලුත් පාර්ලිමේන්තු සැසිවාර පවත්වලා තියෙනවා. තිස් වතාවක් ඒ කියන්නේ අවුරුද්දට එකපාර බගින් වත්ත තිරකට හේතුව මොකද්ද කියලා අනුකුමාර දිසානාගේ මැතිතුමා ඉතිහාසය කියලා බලන්න ඕනේ. ඒකේ තියෙනවා එදත් පාර්ලිමේන්තු ඉතිහාසෙම ඔහොම තමයි. ඔය තිස් වතාවක් හරි ගස්සලා තියලා අලුත් සමහරව උත්සවාකාරයෙන් විවෘත කළා. සමහර නිකන් විවෘත වුණා. සමහර වෙලාවට ඒ ජනාධිපති ව්‍යවස්ථාව එන්නේ ඉස්සෙල්ලා ආණ්ඩුව විශ්වාසභංග යෝජනාවෙන් පෙරදිච්ච අවස්ථාවක් තිබ්බා. ඊට පස්සේ 1978 නව ව්‍යවස්ථාව ආවට පස්සේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ පාලන කාලේ ආර් ප්‍රේමදාස මැතිතුමාගේ පාලන කාලේ ඩී.බී. විජේතුංග මැතිතුමාගේ පාලන කාලේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිතුමාගේ පාලන කාලෙත් ඒත් වසරකට සැම වසරකටම වගේ වසරකට ආසන්න කාලයක් තුළ පාර්ලිමේන්තු සැසිවාරය විසිරෝලා නැවත අලුත් සැසිවාර පටන් අරගෙන පාර්ලිමේන්තු අලුත් මුහුණුවරක් දීපු අවස්ථා තියෙනවා. නමුත් අපිට විශේෂයෙන්ම පාර්ලිමේන්තු ඉතිහාසයේ ගිහම 7 වෙනි පාර්ලිමේන්තුව ගිය පාර්ලිමේන්තුව ඒ අවුරුදු පහේ කාලය තුළ සැසිවාරය අලුත් කරලා නැහැ. එක දිගටම තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිරුව ඉන්නකොට සැසිවාරය අරගෙන ගිහින් තියෙන්නේ. ඒක තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. අවසන් එක දිගටම අරගෙන ගිය පාර්ලිමේන්තු සැසි කාලයක් තියෙන්නේ ඒ පහුගිය පාර්ලිමේන්තුව 7 වෙනි පාර්ලිමේන්තුව. විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමාගේ ව්‍යවස්ථාදායක බලය අනුව 7 වෙනි පරිච්ඡේදයේ පාර්ලිමේන්තුව නව සැසිවාරයක් ආරම්භ කිරීම සහ අවසන් කිරීමට එතුමාට බලය තියෙනවා. ඉතින් ඒ නිසා ඒ බලය පාවිච්චි කරලා සියලු ජනාධිපතිවරු මේ කටයුතු කරලා තියෙනවා. මේක අලුත් දෙයක් නෙමෙයි රටට, අලුතව අලුත් දෙයක් නෙමෙයි. නමුත් මේකේ ප්‍රශ්න තියෙන්නේ එදා 7 වෙනි පාර්ලිමේන්තු කාලේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ අවසාන පාර්ලිමේන්තු කාලය තුළම ඒ කාලය තුළ මේක කළේ නැහැ. ඒකාධිපති විදිහට පාර්ලිමේන්තුව එක දිගටම අරගෙන ගියා ඉතිහාසය වෙනස් කරමින්. නමුත් අද මේක විසිරුවා හැරි අද මේ පාර්ලිමේන්තු සැසිවාරයේ අලුත් සැසිවාරයකට ආවහම ඒක විසිරෙව්වහම අද කතා කරනවා විසිරෙව්වේයි සැසි කාලේ අවසන් කළේ ඇයි කිය අද ප්‍රශ්න කරනවා. නමුත් එදා එක දිගටම පාර්ලිමේන්තු අරගෙන යද්දී ඇයි මේ ඉතිහාසයේ පළවෙනි වතාවට මේ පාර්ලිමේන්තු සැසිවාර කඩන්න නැතුව එක දිගට අරන් යන්නේ? ජනාධිපතිතුමා ඇයි ඒකාධිපති ගමනක් යන්නේ කියලා ප්‍රශ්න කරන්න ඔය නායකයන්ට කොන්ද තිබ්බේ නැහැ. ඔය විවේචකයන්ට කොන්ද තිබ්බේ නැහැ එදා. අද ඒක ප්‍රශ්න කරාට මම විශේෂයෙන් කියනවා. ඒ වගේම ගරු මූලාසනයට මන්ත්‍රීතුමනි, යහපත් රාජ්‍ය පවතින්නේ විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය කියන තුනේ සමබර දායකත්වයක් තමයි යහපත් පාලනයක් තියෙන්නේ. නමුත් අපි දන්නවා පසුගිය රජයේ කාලේ මොකද්ද කළේ? විධායකයගේ උඩු රැවුල ගැන කතා කළා. අනේ ප්‍රතාපවත් පෙනුමක් තියෙන උඩු රැවුලක් තියෙන විධායකයක් තියෙන්නේ. එහෙම නැත්නම් 6-4 සයිස් එකේ නායකයෙක් ඉන්නේ කියලා ඒ ප්‍රතාපවත් භාවයක් ගැන කතා කරලා අධිකරණයත් ව්‍යවස්ථාදායකත් තුට්ටු දෙකකට ගණන් ගන්න නැතුව ඒකාධිපති විධායකයක් තමයි රට පාලනය කරේ. අධිකරණය රූකඩයක් විදිහට පාවිච්චි කළේ. තමුන්ට ඕන විදිහට නටන්න පුළුවන්. මේ පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායකය අත උස්සපන් කියනකොට අත උස්සන්න පාත් කරපන් කියනකොට පාත් කරන්න පුළුවන් මන්ත්‍රීවරුනේ පාර්ලිමේන්තුවත් තමයි මේක පාලනය කළේ අර විධායකේ පාවිච්චි කරමින්, විධායක බලය පාවිච්චි කරමින්. ඒ හින්දා අපේ ඉතිහාසයේ ඕන තරම් කල් තියෙනවා. අධිකරණය කොහොමද විධායකයේ සැලකුවේ කියන එක. පෙට්‍රල් ඩීසල් භූමිතෙල් වල මිල අහස උසල නගලා ඒවැස් කොමිස් ගහනකොට අධිකරණයට ගිය අධිකරණයෙන් තීන්දුවක් දුන්නා. පෙට්‍රල් ඩීසල් භූමිතෙල් වලට මිල සූත්‍රයක් දාලා මිල පහතර හෙලන්න කියලා අධිකරණ තීන්දුවත් 7-5කට ගණන් ගන්න නැතුව තමයි පහුගිය විධායකයේ කටයුතු කළේ, මේ රට පාලනය කළේ. ඒ වගේම අපි දැක්කා අග්‍රවිනිශ්චකාර සිරාණ බණ්ඩාරනායක මැතිනියට කොහොමද අග්‍රවිනිශ්චකාර තනතුරෙන් ඉවත් කරේ? කොහොමද විධායකය, ව්‍යවස්ථාදායකය මේ අධිකරණය වෙනුවෙන් කටයුතු කළේ, මෙහෙුවේ කොහොමද කියන එක මේ ඒකාධිපති වාදය අපි එදා දැක්කා. නමුත් වර්තමානයේ වෙනකොට මේ ක්‍රමවේදී අපි වෙනස් කරලා තියෙනවා. මේ අධිකරණයේ ව්‍යවස්ථාදායකය ඒ වගේම විධායකය සමබර කරගෙන එකිනෙකාට ගරු කරමින්, එකිනෙකාගේ මත ඉවසමින්, එකිනෙකාට අවනත වෙමින් කටයුතු කරන යහපාලන ප්‍රතිපත්ති අපි දැක්කා. පහුගිය දවස්වල අපි දැක්කා ජනාධිපතිතුමා, අතිගරු ජනාධිපතිතුමා අධිකරණයෙන් අහනා මගේ දුර කාලය කොච්චර කාලයද කියලා. අධිකරණය කියපු තීන්දුවට ජනාධිපතිතුමා හිසනමල එක පිළිගත්ත මගේ දුර කාලය ඒක තමයි මගේ දුර කාලය කියලා. අධිකරණ තීන්දුවට
මම දා මිනිත්තු දෙකයි තියෙන උතුම් වර්තව.
එතකොට අපි දැක්කා මේ වගේම රටේ සත්‍ය දැන ගැනීමට දැන් පහුගිය දවස්වල පාර්ලිමේන්තුවේ කීයක් අනපනත්තාවද, අධිකරණ තීන්දුව මත නැමැත්තුවද, ඒවා සංශෝධනය කළාද, අධිකරණට හිස නමුණ අපි දැක්කා. එහෙම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් අපි අරගෙන යනවා. ගරු මූලාසනයට මන්ත්‍රීතුමනි, මම විශේෂයෙන් කියනවා මේ අපි අද සමබරතාවයක් තුළ මේ අධික මේ මේ කටයුතු කරගෙන යනවා. විශේෂයෙන්ම විධායකය අධික ව්‍යවස්ථාව අදහස් ක්‍රියාත්මක ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය අද දකිනවා. අද මේ පාර්ලිමේන්තුව තුළ බලන්න කී දෙනෙක් අදහස් ප්‍රකාශ කරනද? එදා මෙහෙම අදහස් ප්‍රකාශ කිරීමක් තිබ්බද? අද පෞද්ගලික මාධ්‍යයකට ගිහින් බලන්න විතරක් නෙමෙයි, රජයේ මාධ්‍ය තුළ බලන්න ආණ්ඩුවට විරුද්ධව කතා කරනවා. මේ පාර්ලිමේන්තුව තුළ බැලුවත් මන්ත්‍රීවරු විවිධ සමාජ මට්ටම්, විවිධ සංස්කෘතියන්, විවිධ ඇදහැලි අදහන අය ඉන්නවා. මේ අයගේ හැම මතයක්ම අද ගරු කරනවා. සමහරට අපිට දොස් කියනවා මේ ආණ්ඩුවට කොන්දපන් නැද්ද මේ එකෙක්ෙනගෙන් බැනුම් අහන්නේ. මේවා බැනුම් නෙමේ, මේ සඳහා අවස්ථාව තියෙන්න ඕනේ. විශේෂයෙන්ම මට වෙලාව නැති වෙගෙන යන්නේ
අවසාන කර්මන්තුම
අවසාන කරන්නම්. එහෙනම් මම කියනවා වර්තමානයේ වෙනකොට හැමෝගෙම අදහස් අරගලා එදා සංවර්ධනය අඩුයි කියලා අද කතා කළා. සංවර්ධනය ආර්ථික සංවර්ධනය අඩුයි කියලා. නමුත් අපි ඉතිහාසයේ දැක්කා සංවර්ධනය කියන්නේ මොකද්ද? සංවර්ධනය කියන්නේ ඒක වෙඩි උණ්ඩේ පාවිච්චි කරලා උද්ඝෝෂණය මරලා දාලා කරන සංවර්ධනය.
අවසන් කරන්න.
හරි, අවසන් කරන්න මට විනාඩියක් දෙන්න. ඒ වගේම පාර්ලිමේන්තුවේද ණය ගන්නෙ මොනවද, කරන්නේ මොනවද කියලා දැනුවත් නොකර ඒකාධිපති කරපු සංවර්ධන තුල රටට මහා බරක් වෙලා තියෙනවා කියන එක අපි දැක්කා. මේ ප්‍රජාතන්ත්‍රවාදයේ තුල අපි දකිනවා
අවසන් කරන්න මන්තුව.
අවසන් කරන්න. මේ රටේ ඉන්න හොරු වීර පුරන් අප්පුලා වගේ උසාවි ඉස්සරහා කියලා කතා කරනවා අපි දැක්කා. මේ රටේ ඉන්න දූෂකයන් සාන්තවරුන් විදිහට කතා කරනවා අපි දැක්කා. මේ රටේ ඉන්න මිනිමරුවන් ආගමික නායකයන් විදිහට ගිහිල්ලා කතා කරනවා අපි දැක්කා. ඒ වගේ රංගපානවා අපි දැක්කා.
මන්තු අවසන් කරන්න
කරුණාකර.
අවසන් කරන්න අද කාලය ඉතාම සීමා සහිතයි.
මම විශේෂයෙන්ම මේ රටේ ජනතාවට කියනවා දැස් කඩතුරා හැරලා බලන්න
මොකද
වෙලා තියෙන්නේ, මොකද්ද මේ කරන්නේ කියන එක විශේෂයෙන් බලන්න කියලා, දකින්න කියලා මම ආයෝජනය කරනවා.